ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, ඔබතුමාට විනාඩි 41 කාලයක් තිබෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම මම ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. ක්‍රිකට් පාලන මණ්ඩලයේ දූෂණ සම්බන්ධයෙන් මේ කටයුත්තේදී අමාත්‍යවරයා ලෙස ඒ කටයුත්තට මට සහාය දුන්න කැබිනට් මණ්ඩලයේ මැති අමතිවරුන්ටත්, අග්‍රාමාත්‍යතුමා, ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා, සංවිධායකතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයටත්, ගරු විපක්ෂ නායකතුමා, විපක්ෂයේ සංවිධායකතුමා ඇතුළු විපක්ෂයටත්, විශේෂයෙන්ම මෙම යෝජනාව මුලින්ම ගෙනාපු හේෂා විතානගේ මන්ත්‍රීතුමාටත්, අපි හරි දේ කරන්න යෝජනාව මම හිතන්නේ නෑ ආණ්ඩුවද විපක්ෂයද නෙමෙයි, දේශපාලනයේ නව පරිච්ඡේදයක්. කවුද හොඳ දේ ගේන්නේ? ඒ දේ අපි බොහොම එකඟ වෙලා ඉදිරියට යා යුතුයි කියන එක තමයි මම දකින්නේ. මම ඊයේ දිනේ ඒ හෙලි කරපු කරුණු ගරු මන්ත්‍රීතුමා ගොඩාක් ඉවසලා හෙලි කරේ. සමහරු කියනවානේ දැන් උපදෙස් දෙන්න ගොඩක් ඉන්න, මේක කලබල නැතුව කරානම් හොඳයි, හිමින් කරානම් හොඳයි. අවුරුද්දකට ආසන්න කාලයක් ඉවසුවා. අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරා. අවවාද ලබා දුන්නා ක්‍රිකට් එකට ගෙනත්. මොකද හේතුව මන් දන්නවා. මටත් බිරිඳක් දරුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට ආත්මගරුත්වයක් තියෙනවා. සදාචාරයක් තියෙනවා. හෙට පාරේ බැහැලා යන්න ඕනකම තියෙනවා. ඒක නිසා මම කවදාවත් කෙනෙකුට නිකං නම කියලා විවේචනයක් කරන්නේ නැහැ. එහෙම මොහොතක මන්ත්‍රීතුමනි මේ ප්‍රකාශය කරන්න උනේ වගකීමෙන් හරියට ආවට ගියාට නෙමෙයි. මම කවදාවත් මේ පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක තියෙන ඕන තරම් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධතා පෞද්ගලිකව කවදාවත් මම වචනයක් කියලා නැහැ තුමට. පෞද්ගලික චරිතේ කිසි දවසක හානි කළා නැහැ. ඒක තමයි දේශපාලනය වෙන්න ඕනේ. අන්න මෙතනදී මම මෙන්න මේ විදියට අද කරුණු කීපයක් ඉදිරිපත් කරනවා. ඊයේ දිනේ ඉදිරිපත් නොකරපු කරුණු. මේකක්වත් ඊයේ දිනේ ඉදිරිපත් කරපු කරුණු නෙමෙයි. පිළිතුරු කතා විදියට මගේ යුතුයකම මේ සම්බන්ධව පැහැදිලි කිරීම. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෑම විටම තම ආයතනයට හෝ ආයතනයේ සමාජිකින් කවරෙක්ගේ වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කිරීම හෝ ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු කළොත් කිසිදු පැකිලීමකින් තොරව ඔවුන්ගේ හිතයිෂී නීතිඥවරුන් වාරණ නියෝග ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරයි. ඒ සඳහා වසර කීපයකට පසුපසට විමසා බැලුව විට සාක්ෂි සහිතව තොරතුරු ලබා ගැනීම හැකිය විය ඇත. ගරු රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමාගේ සීයාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු පුවත්පත් ආයතනය වෙන ලේක් හවුස් ආයතනයටද මාධ්‍ය වාරණයක් මෙම වසරේ ජූලි මාසයේ ලබා දීම. ක්‍රිකට් එකේ වැරදි පෙන්නකොට ලේක් හවුස් එකට එරෙහිවත් වාරණයක් ගන්න. මීට අමතරව අද පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න, අයිලන් පුවත්පතේ රෙක්ස් ක්ලෙමන්ටයින් වැනි මාධ්‍යවේදීන්ටද මේ ආකාරයෙන්ම සුපුරුදු වාර නියෝගන ලබා දී ඇත. එසේම සිරස මාධ්‍ය ජාලයේ නිවුස් ප්‍රස් මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහත්මාට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළද කොළඹ දිසාධිකරණ විනිසුරු රසන්ත එගොඩගේ මහත්මා සාධාරණ සහ යුක්තික සහගත ලෙස මෙම වාරණය ප්‍රතික්ෂේප කරනවා. මහජනතාවට තොරුදර ගැනීමට අයිතියක් තියෙනවායි කියලා ඒ සඳහා ලබා දී ඇති තීන්දුව මේ සමගම ඉදිරිපත් කරමි. වින්දන ප්‍රසාද් කරුණාරත්න මහත්මාගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී ඉදිරියේදී ඇතිවියක අවධානමක් හෝ බියකින් යුක්තව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළද ඔහුගේ යාළුවෙකු මගින් එම නඩු තීන්දුව සහ තොරතුරු මාහට ලබා ගැනීමට හැකිවිය. ඒක මම ඇමුණුම අංකයකේ ඉදිරිපත් කරනවා. එවගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානාත්මකව සිදු කරපු මූල්‍ය වංචාවල මං කිව්වා 2018 ඉඳලා යන්න ඕන ෆොරෙන්සික් ඔඩිට් එකට කියලා. 2018 සංචාරක එංගලන්ත කණ්ඩායමේ ලංකා සංචාරයේදී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව යුතු පළවන වාරික මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් රුපියල් 10,175 ලක්ෂයක් රුපියල් 10,175 ලක්ෂයක් මුදල් වෙනත් බැංකු ගිණුමකට යොමු කිරීමට උත්සාහ දරා ඇත. මෙම ගිණුම හොංකොං වල පිහිටි ෆන්නැසිලු නම් වන බැංකු ගිණුමක් වන අතර මෙම ගිණුමේ විශේෂත්වය මෙම ගිණුමට කවර අයුරකින් හෝ ඩොලර් තැන්පතුවක් ගිණුමකට වුවහොත් එය ස්වයංක්‍රීයව ඇමරිකා එක්සත් ජනපදයේ BBVA කම්පාස් නැමැති ගිණුමට හුවමාරු වීමයි. මෙම BBVA කම්පාස් ගිණුම
ඕඩර් ප්ලීස් ගරු කථානායකතුමා මූලාශ්‍රයට පැමිණෙනවා.
ගරු කථානායකතුමනි, මට කතාව දිගටම කරගෙන යන්න අවසර ඉල්ලනවා. මෙම BBVA කම්පාස් ගිණුම අංක 35 මේඩ්ලන්ඩ් පෙදෙස කොළඹ හත යන ලිපිණේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සතු වීමයි. මේ ගිණුම තියෙන්නේ අංක 35 මේඩ්ලන්ඩ් පෙදෙස අංකයට. එනමුත් මෙම ගිණුම මෙරට ගිණුම් ක්‍රියාවලියට එනමුත් මෙම ගිණුම මෙරට ගිණුම් ක්‍රියාවලියකට විගණනයකට ඇතුළත් නොවි පැවතීම විස්මය දනවන කරුණකි. මෙම ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල තාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැමිණියේ ද යන්න කවුරුත් නොදනි. තාමත් නෑ, ඒක ඇවිල්ලත් නෑ. ආවම වශයෙන් 2018 ජාතික විගණන ආයතනය ඉදිරිපත් කළ විගණන වාර්තාවේ මෙම මුදල් පිළිබඳව සටහන් කර පැවතියත් ප්‍රශ්නගත ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල ලෙජර් ගිණුමක පමණක් සටහන්ව පැවතියයි. ලෙජර් ගිණුමේ විතරක් තියෙනවා. එහෙත් එම මුදල ක්‍රිකට් ආයතනයේ පවතින බැංකු ගිණුම්වල ලංකා බැංකු ගිණුම තුළට තැන්පත් සටහනකින් කිසිදු අයරකින් සොයා ගැනීමේ හැකියාවක් තිබී නොමැත. මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර බැලූ විට මීට පෙර තරගාවලිය සඳහාද ක්‍රීඩා විකාශන අයිතීන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල් නිසි අයුරින් ලැබෙන්නේද යන්න විමර්ශනයක් සිදු කළ යුතුව ඇත. ගරු කථානායකතුමනි, මෙම සංචාරයේ පෙර පැවති දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිති 3 වන වාරිකයේ වෙන ඇමරිකානු ඩොලර් 187,084ක මුදල පෙර සඳහන් කළ ගිණුම වෙන BBVS කම්පාස් ගිණුමට ගිණුම් ගත වී ඇත. මෙම මුදල් මෙරට ගිණුම් පැමිණියේ යුතු මුදල් ප්‍රමාණයන්ය. එසේම ගරු කථානායකතුමනි, මෙම සංචාරයේ දෙවන වාරික මුදල වන ඇමරිකානු ඩොලර් 4,36,541ක මුදල පෙර පරිදිම ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි වෙල්ස් ෆාගෝ මේ තව ගිණුමක් වෙල්ස් ෆාගෝ නමින් නැති විදේශ බැංකු ගිණුමකට මෙම ගිණුම පවතින්නේ සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නමිනි. මේ අනුව සලකා බැලු විට ක්‍රිකට් ආයතනය සඳහා බැංකු ගිණුම් තුනක් පවතින බව නිරීක්ෂණය වේ. මේ ආකාරයෙන් බැංකු ගිණුම් විවෘත කරන්නේ කොහොමද? කවුද මේවට වග කියන්න ඕන? මෙහෙම ගිණුම් අරින්නේ කොහොමද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නමින්ගරු කතානායකතුමා, මේගොල්ලෝ එකට ඉල්ලනවා අනුමැතිය. කොහෙන්ද අනුමැතිය ඉල්ලන්නේ? සෙන්ට්‍රල් බැංක් එකෙන්. සෙන්ට්‍රල් බැංක් එකෙන් කියනවා විදේශ රටක ගිණුමක් අරින්න අනුමැතිය දෙන්න බෑ කියලා. එහෙම තියෙද්දි එයාලගේ විධායක කමිටුව අනුමැතියක් ඇතුව මේ ගිණුම අරිනවා. මේ පිළිබඳ සොයා බැලු විට අදාළ ලේඛනවල සඳහන් පරිදි ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ විදෙස් ගිණුම ආරම්භ කිරීමට ඉල්ලීමක් කර ඇති අතර එය මහ බැංකුව මගින් ප්‍රතික්ෂේප කර ලිඛිතව ලබා දී ඇත. එනමුත් විධායක කමිටු වාර්තාවක් උපයෝගී කරගෙන මෙය සිදු කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත. ඒත් එක්කම ගරු කතානායකතුමනි, විශ්වාස කළ හැකි හැබැයි ප්‍රශ්නාර්ථයක් තියෙන ප්‍රධාන කාරණයක් මම මෙතනදී එලි කරන්න කැමතියි. ඒ තමයි 2005 වසරේ ඕස්ට්‍රේලියාවේදී එක්ස්ට්‍රසි කියන මත්ද්‍රව්‍ය පෙති ටොන් 4.4ක් සමග පිරිසක් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගන්න. මේ පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ඉන්නවා. ඔහුගේ නම තනේෂ් බර්නාඩ් ඩයස්. මෙයාට වසර 7ක සිරදඬුවමක් හිමි වුණත් වරද පිළිගත් බැවින් එය වසර 4කට අඩු කරනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් විසුද්ධකරණය කර පුද්ගලයා තමයි තනේෂ් බර්නාඩ් ඩයස් කියන්නේ. මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් විසුද්ධීකරණය කර පුද්ගලයා තමයි තනේෂ් බර්නාඩ් ඩයස්. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් ප්‍රධානියා වගේම වර්තමාන සභාපති සම්මිසිල්වා මහත්මාගේ පෞද්ගලික සහකාරවලයා ලෙසත් කොළඹ ක්‍රිකට් ක්ලබ් එකේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරන පුද්ගලයාගේ නම තනේෂ් බර්නාඩ් ඩයස්ම තමා. එතුමාගේ නමත් තනේෂ් බර්නාඩ් ඩයස්. එතකොට මේ පින්තූරවල ඉන්නවා එතුමා. මේ තමයි ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත්තාම තියෙන තනේෂ් බර්නාඩ් ඩයස් මහත්මයාගේ පින්තූරේ කාටුන් එක. මේ තියෙන්නේ එතුමාගේ මේ ළඟදී ගත්ත පින්තූර. එතුමාගේ මේ ළඟදී ගත්ත පින්තූර. එතකොට මට තියෙනවා ප්‍රශ්නයක්. මේ එතුමාගේ LinkedIn ප්‍රොෆයිල් එක. එතුමා ඒ වගේම තව තියෙනවා එතුමා මේ ඉස්සල්ලා කියපු වෙල්ස් ෆාගෝ බැංකුවෙත් එතුමා වැඩ කළා තියෙනවා. මේ වෙල්ස් ෆාගෝ බැංකුවෙත් වැඩ කළා. මේ තියෙන්නේ ඒක කෝඩිනේටර් Coordinator Helping Kids Learn California. මෙන්න මේ තියෙන්නේ එතුමාගේ ඡායාරූපෙත් එක්ක ඔය කලින් කතා කරපු බැංකුවේ වැඩ කරලා තියෙනවා. ඒතොර ප්‍රශ්නේ මෙතුමා ඉන්නේ යුනිෆෝම් එකේ. මෙතුමා ඉන්නේ හමුදා ඇඳුමේ. ඉතින් මගේ ඇහැටත් දැකලා තියෙනවා මං හිතුවා හමුදාවේ කෙනෙක් වෙන්න ඕන කියලා පිස්තෝලෙකුත් තියෙනවා. මෙතුමා ඉන්නේ හමුදා ඇඳුමේ. එතකොට මේ පුද්ගලයෝ දෙන්න එක්කෙනෙක්ද කියලා මම ආරක්ෂක ඇමතුමාට හොයන්න කියන ඉල්ලීම කරනවා. දැන් ඉන්නවා හමුදා ඇඳුමේ. දැන් ඉන්නවා එතුමා හමුදා ඇඳුමේ. පිස්තෝලෙකුත් පාවිච්චි කරනවා. යුනිෆෝම් එකෙනුත් ඉන්නවා. මේ සම්බන්ධයෙන් මේ දෙන්නම එක්කෙනෙක්ද කියලා මම වගකීමෙන් කියන්නේ නැහැ. හැබැයි ඒ දෙන්නම එක්කෙනෙක් නෙමෙයි නම් මම මේක ඉල්ලාස් කරගන්නවා. හැබැයි දෙන්නම එක්කෙනෙක්ද කියන එක ඕස්ට්‍රේලියානු රජයට ලියලා සොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවේ ඉහත සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සහ මේ පුද්ගලයා එකමයක් යන විශාල සැකයක් මතුව පවතී. මොකද ගරු කතානායකතුමනි, මෙම පුද්ගලයාගේ ලින්ක්ඩින් මගින් ලබාගත් ජීවදත්ත සටහනේ තොරතුරු වල සටහන් වන ඔහු වෙල්ස් ෆාගෝ කියන බැංකුවේ මීට පෙර සේවය කර තියෙනවා. ඒ කියන්නේ මා පෙර සඳහන් කර දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය දෙවන වාරිකය ඇමරිකන් ඩොලර් 436,540 මුදල යවන්න හදපු බැංකුව තමයි ඒක. ඒත් එක්කම මා කියන්න කැමති අපේ මහජන ආරක්ෂක ගරු අමාත්‍යතුමාට මේ සඳහන් පුද්ගලයා දෙදෙනෙක් දෙක්දායෙද්දයන් ඊට අදාළ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මගින් තහවුරු කරලා මේ රටට හෙරි කරන්න කියලා. මොකද හමුදා ඇඳුමකින් ඉන්නේ. කොහොම සිකියුරිටි ක්ලියරන්ස් ගත්තද මේ පුද්ගලයාම නිකන් කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මම මේ ගරු පාර්ලිමේන්තුවට හැරල් පුවත්පතත් වාර්තා කරපු තොරතුරු ඡායාරූප සහ තනේෂ් බර්නාඩ් ඩයස් යන පුද්ගලයාගේ ලින්ක්ඩින් ජීවදත්ත සටහන් සභාගත කරනවා මුනුමාංක තුන විදියට. ඔහු හමුදා නිල ඇඳුමක් සහ පිස්තෝලයක් භාවිත කරමින් හැසිරෙන බව පිළිබඳ ආරක්ෂකාංශ විසින් පැහැදිලි කරගත යුතුයි. ඔහු එසේ හැසිරෙනවා මා දැක තිබෙනවා. ඒ සම්බන්ධ ඡායාරූප මේ සමග ඔහුගේ පින්තූරේ ඡායාරූපයක් මේ සමග මම ඔබතුමාට ලැබෙන්න සලස්වන. මේ තමයි මේ මෙතන තියෙන ඔක්කොම ගිණුම්. මේ තියෙන්නේ මේ බැංකුව වලට මුදල් යවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගහපු හැම ලිපියක්ම මෙතන තියෙනවා. ෆන්නයා සිලු ආයතනයට ගහපු ලියුම් තියෙනවා. වෙල්ස් ෆාගෝ එකට ට්‍රාන්ස්ෆර් කරන්න කියලා ගහපුවා තියෙනවා. BBVA කොම්ෆාස් එකට ගහපුවා තියෙනවා. මේ ඔක්කොම ලිය කිවිලි මේ මං සභාගත කරන්න කටයුතු කරනවා. මේ අංක 1. ඊට පස්සේ දැන් අද මෙතුමලා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කරලා කියනවා අපි නීති විරෝධී කිසිවක් කළා නෑලු. මට තේරෙන්නේ නෑ මෙතුමලා ප්‍රසම්පාදන, ඒ කියන්නේ මේ රටේ ප්‍රධානම සෑම ක්‍රීඩා සංගමයක්ම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. ඒ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා යුතුයි වගේම ඒට 2016 එය ඒ විදිහට කරන්න ඕන කියලා නියෝග කරලා නීතියක් හදලා තියෙනවා. ඒ නියෝගයට අනුව රජයේ ප්‍රසම්පාදනයේ 2016-10/27 දින ඇති ගැසට් පත්‍රයේ 3 වන කොටසේ 21 සහ 22 යන ඡේද යටතේ මෙසේ සඳහන් වේ. 21 ප්‍රසම්පාදනය සහ ටෙන්ඩර් ප්‍රදානය සම්බන්ධයෙන් රජයේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම. 22 දේශීය හෝ විදේශීය වශයෙන් ලැබෙන යම් අරමුදලක් ප්‍රසම්පාදනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් හෝ ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් නියම කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියා පටිකාටිය අනුගමනය කිරීම. මේක අනුගමනය කරන්න ඕන. එය 2020 මේක වෙනස් කරගන්න උත්සාහ කළා තියෙනවා. 2020 3 වෙනි මාසේ 10 වෙනිදා දින ඇති ගැසට් පත්‍රයෙන් සංශෝධනය වී තියෙනවා. ඒ සංශෝධනය වී ඇත්තේ 21 පමණයි. 22 සංශෝධනය වෙලා නැහැ. දැන් මේගොල්ලෝ 21 විතරක් සංශෝධනය වුණාම රාජ්‍ය ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කළා නැහැ. හැබැයි 22න් ඒගොල්ලෝ තවත් මේ රටේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට යටත් ගරු කතානායකතුමනි, ඒ අනුව තමයි
මේ කටයුතු අවසාන වීම සඳහා අවසාන වනතුරු කාලය ලබා දීමට සභාව එකඟද?
ඒ සඳහා බොහොම ස්තුති. ඒ සඳහා අංක 21 අදාළ ඊට පස්සේ 2023-10 දින ඇති ගැසට් පත්‍රයේ සංශෝධනය වී ඇති. ඒ සංශෝධනය වී ඇත්තේ 21 දන්න ඡේදයේ පමණි. 21 දන්න ඡේදයේ 5 පරිදි වේ. අදාළ ජාතික ක්‍රීඩා සංගමයට නීත්‍යානුකූලව සකස් කරගත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නොමැති අවස්ථාවලදී ප්‍රසම්පාදනය සහ ටෙන්ඩර් ප්‍රදාන සම්බන්ධයෙන් රජයේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම. ඒක තමයි 21 තියෙන්නේ. ඒ අනුව පැහැදිලි වන්නේ 22 කියවෙන කොටස තවමත් වෙනස් වී නොමැති අතර ඒ අනුව රජයේ ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි. රජයේ ප්‍රසම්පාදනය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ගරු කථානායකතුමනි, දැන් දමුල්ල ක්‍රීඩාංගණයේ ලයිට් සවි කරන්න, දමුල්ල ක්‍රීඩාංගණයේ විදුලි බුබුලු සවි කරන්න මිලියන 15000යි, ලක්ෂ සමාවෙන් ලක්ෂ 15000යි. මේ තියෙනවා ලක්ෂ 15000යි දමුල්ල ක්‍රීඩාංගණයේ ලයිට් සවි කරන්න. ලක්ෂ 15000ක්. මේ ගමේ ක්‍රීඩකයින්ට සපත්තු දෙකක් නැහැ, පෑඩ් එකක් නැහැ. අපේ කණ්ඩායමේ තත්ත්වය පේනවා. මේ රටේ තවම ඉස්කෝල 10000න් 1000යි ක්‍රිකට් ගහන්නේ. 9000ක් ක්‍රිකට් ගහන්නේ නැහැ. ওই 9000 මොන වැඩකාරයෝ ඉන්නවද? මොන දක්ෂයෝ ඉන්නවද? මෙයා එළියට ගන්න වැඩපිළිවෙලක් තියෙද්දි මේ 15000ක් මේකට වියදම් කරද්දි සොයලා බලපුවාම විශාල මුදල් අක්‍රමිකතාවයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. විශාල මුදල් අක්‍රමිකතාවය. මොකද පැහැදිලි ටෙන්ඩර් ක්‍රමවේදයක් නැහැ. ලක්ෂ 15000ක වැඩක් යන්නේ කොටේෂන් තුනක් කරා. ඒ කියන්නේ රජයේ ප්‍රසම්පාදන ක්‍රමය අනුව ෂොපින් කියන ක්‍රමයට යන්න පුළුවන් මිලියන 15යි. ලක්ෂ 150යි. මේකේ ෂොපින් ක්‍රමයට යනවා ලක්ෂ 15000. මේ අංක 1. ඊට පස්සේ යනවා ක්‍රීඩා සංගම් කීපයකට. දැන් ගිය සතියේ ලියලා තියෙනවා හදිස්සිය. NCC ක්‍රීඩා සමාජයට ලක්ෂ 1290ක්. කොළඹ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ලක්ෂ 1280ක්. ජිම්කානා ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 1570ක්. SCC ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 1260ක්. සමස්තය රුපියල් ලක්ෂ 5400ක්. සමස්තය. මේ සමස්තය එතෙන්ට යනකොට මං එතෙන්දි පැහැදිලි කරන්න කැමති, ඒකේ ප්‍රොකියුමන්ට් මැනුවල් එකක් හදලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ. මේකේ ක්‍රියාපටිපාටිවත් අනුගමනය කළා නැහැ. ඒ පටිපාටිවත් අනුගමනය මෙන්න මේ මට ලැබිච්ච මේ ලියකියවිලි වල තියෙන මේ මිලදී ගැනීම වලට හෝ නවීකරණය කිරීම වලට ගරු කථානායක තුමනි, SSC ක්‍රීඩාංගණයට දීලා තියෙනවා, SSC ක්‍රීඩාංගණයට දීලා තියෙනවා 42,500,000. 42 million. මිලියන 42ක් කොහොමද දීලා තියෙන්නේ? මිසලේනියස් පේමන්ට් එකක්. ඒ කියන්නේ අපි ඔය නිකන් අපේ ව්‍යාපාරවල මිසලේනියස් කියලා යන්නේ රුපියල් 2000, 3000, 5000 මේ වගේ විවිධ කියලා දානවා. දැන් මේක යන්නේ මිසලේනියස් පේමන්ට් කියලා. මෙන්න මේ විදිහට තමයි SSC එක, CC එක, CCC කියන්නේ සම්මි මහත්මයාගේ ක්‍රීඩා සමාජය. ඒ වගේම NCC කියන්නේ මට නඩු පවරන්න ලක්ෂ 360ක් සල්ලි දීපු ආයතනය. ඒ වගේම SSC එක තියෙනවා මොහාන් සිල්වා මහත්මයාගේ ආයතනය. එනේ මේක තමයි தත්ත්වය. ඉතින් මේ වගේ අනිත් එක තියෙනවා ටැමිල් යුනියන් එක. මේ ඔක්කොටම තමයි ලක්ෂ 5000 ගාණක් වියදම් කරලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණේ මම මෙතනදී ඉදිරිපත් කරනවා ගරු කථානායක තුමනි. ඒ වගේම තමයි මේ තියෙන වාහන ලයිස්තුව. වාහන ලයිස්තුවේ තියෙනවා ක්‍රිකට් බෝඩ් එකට වාහන 24ක්. අති සුඛෝපභෝගී වාහන ෆර්ජෝ, මිට්සුබිෂි එක්ස්පෑන්ඩර්, ෆර්ජෝ 5008, අවුට්ලෑන්ඩර්. මේ විදිහට වාහන තියෙද්දි වාහන 24ක් තියෙනවා. ඒකෙන් පූල් එකේ තියලා කියලා තියෙනවා වාහන අටක් ඊට අමතරව SLC එකෙන් හය කළා තියෙනවා වාහන තවත් වාහන හය කළා තියෙනවා පළවෙනි වාහනේ CB0.555 ඒක සුසන්තිකා ජයසිංහට 240,000ක් කියලා CAI 93.96 ග්‍රෑන්ඩ් ලූඩන්ට තව 180,000ක් CAG 82.19 තරින්දි පෙරේරාට 195,000ක් KS 24.91 රවීන් වික්‍රමරත්නට කුලියට අරන් දීලා තියෙන වාහනෙට මාසෙට 450,000ක් CS 21.30 සම්මිසිල් වගේ මහත්තයාගේ වාහනෙට 450,000ක් ඒ වගේම නවීන් නවාස් මහත්මයාගේ වාහනෙට 180,000ක් මෙන්න මේ විදිහට වාහන ඔක්කොම 1, 2, 3, 4, 5 වාහන 13කට වැඩි ප්‍රමාණයක් වාහන 24කට අමතරව කුලියට අරගෙන තියෙනවා මේ කුලියට අරගෙන තියෙනවා මේ ඊළඟ කාරණේ ඊළඟට IPL එකේ වංචාව සහ එයි ප්‍රොඩක්ෂන් පැත්ත ඒ කියන්නේ මේ මාධ්‍ය විකාශනයේ ලබා දෙනකොට මේ අතර තියෙන ගිවිසුම ඒ ගිවිසුම හරහා පළවෙනි ගිවිසුමක් ගහලා තියෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිසි අනුමැතියක් නැතුව ඒ ගිවිසුමට දෙවෙනි ගිවිසුමක් ගහලා තියෙනවා එයාට තව කාලෙ දික් කරලා දෙන්න ඒ ගිවිසුමට තුන්වෙනි ගිවිසුමක් ගහලා තියෙනවා ඒ ගිවිසුම තව තුන්වෙනි පාර්ශවයක් එක්ක අත්සන් කරලා තියෙනවා මේවා කිසිම එකකට අනුමැතියක් අරගෙන නැහැ ඒ වගේම තමයි මට මෙන්න මේ ටික විශේෂයෙන් මම මෙතෙන්දි කියන්න ඕන මෙන්න මේ කාරණා ටික දැන් ඊයේ දිනේ මගේ අදහස් දැක්වීමෙන් පස්සේ ගරු කතානායකතුමනි මම ගහපු ගැසට් එකේ ප්‍රශ්න පිළිබඳ කතා කරා. ගැටළු පිළිබඳව කතා කරා. මෙතනදී මම පැහැදිලි කරන්න කැමතියි මම ගහපු ගැසට් එකේ මොකද්ද තියෙන ගැටලුව කියලා. නැත්තම් මොකද වැරදි මතයක් යනවා අධිකරණයට. මේ ගැසට් එකේ තියෙන ක්‍රීඩා පනතේ 32 වෙනි වැගන්තිය යටතේ ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටු විය හැක. දැන් 32 වගන්තියෙන් සාමාන්‍යයෙන් තියෙන ඇමතිවරයාට බලය 32කින් ලේකම්වරයාට කියලා යම් දූෂණයක් වංචාවක් තියෙනවා නම් ඒකට විමර්ශනයක් කළා කවුරු හෝ විමර්ශන නිලධාරියෙක් දාලා ඒකට කරුණු හොයලා දාන්න අතුරු පාලක කමිටුවක් මම මේ විදිහට කළා නේ කුසලා සරෝජනී වීරවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට කමිටුවක් පත් කළා. ඒ කමිටුව මාස එකහමාරක් ගෙන්නලා කට්ටියව සම්පූර්ණයෙන්ම මේකට තොරතුරු ගත්තා. විමර්ශනයක් කරා. ඒ විමර්ශනයේ නිර්දේශානුව තමයි විගණකාධිපතිතුමාට විගණනයක් කරලා දෙන්න කියලා මම ඉල්ලීම කරේ. ගරු කථානායකතුමනි මම විගණකාධිපතිතුමා හමු වුණා. මං ඉල්ලුවේ මං නැවතත් මේ ප්‍රකාශය ඔබතුමා ඉදිරියේ කරනවා. මං ඉල්ලුවේ 2018 ඉඳලා 2020-23 දක්වා ෆොරෙන්සික් ඔඩිට් එකක් වෝහාරික විගණනයක් කරලා දෙන්න කියලා. එතුමා එතෙන්දි කිව්වා ඒ වෝහාරික විගණනය 18 ඉඳලා 23 වෙනකල් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් එතුමාට නියෝගයක් එන්න ඕන මොකද මං පාර්ලිමේන්තුවට විතරයි වග කියන්නේ. ඔබතුමාට නිශ්චිත එක කාරණයක් සම්බන්ධයෙන් විගණනයක් කළා දෙන්නම් කියලා. ඒ අනුව තමයි 20/20 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලානේ මම විමර්ශනය කළා දෙන්න කියන ඉල්ලීම කළේ. ඒ විමර්ශනයට අනුව විගණකාධිපතිතුමා එවනවා විගණනය කළා. ඒ විගණනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මොනවද යාළට තියෙන ඒ සම්බන්ධයෙන් තියෙන ඔබ්සර්වේෂන් එතුමාට අවස්ථාවක් දීලා තියෙනවා දෙන්න කරුණු දක්වන්න අවස්ථාව දුන්නහම ආයේ මොකද්ද මම කනගාටු වෙනවා නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා උදෙන්ම කරපු කතාව සම්බන්ධයෙන්. පැහැදිලිව එතුමා නීතිඥවරයෙක් විදිහට කරපු කතාව. මම කනගාටු වෙනවා. මොකද හේතුව මෙතුමා මේක බලන්නේ නැතුව කතා කරන්නේ. ලියුම් හතක් ලේකම් දාලා තියෙන ඔබ්සර්වේෂන් ඉල්ලලා ලිපි හතක් කාලේ අරගෙන 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 ඔබ්සර්වේෂන් එවනවා. ඒක අපේ ලේකම්වරයා විතරක් නෙමෙයි. ඒක යවනවා නැවත විගණකාධිපතිට. විගණකාධිපති ඒ ටික කියනවා එකක්වත් පිළිගන්න බෑ. ඒ අනුව තමයි නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්න කියලා ඒ දූෂණත් එක්ක මේ පාර්ලිමේන්තුවට සභාගත කරන්න. තවත් මොනවද? නිකන් රටේ ජනාධිපති කොමිසම තීන්දුවක් ගත්තහම මේක ගමේ ග්‍රාම සේවක කොමිසමේකට නැතුව ඒක කරන්න බෑ වගේ කතාවක්. පැහැදිලිවම ඊට පස්සේ
කිරියල් මන්තුම
දැන් මේ වෙලාවේ දැන් මේ ඔය දූෂිත අය අධිකරණයෙන් ගිහිල්ලා මෙතුබාවපත් කර කමිටුව තහනම් කරන්න කියලා ඉල්ලුවාම මෙතුබාව කැදවන්නේ නැතුව තමයි ඔය තහනම් නියෝගය දීලා තියෙන්නේ. මම කියන්නේ මෙතුබා කැදෙව්වට මේ කතාව එතුමා අධිකරණයට කියනවා. මෙතුමාට අවස්ථාවක් දුන්නේ නැහැ. තහනම් නියෝගය ඉල්ලුවේනේ දුන්නා. මොකද්ද මේ හදිසිය? වටින්ද හරි? මේක සෙට් කරලා කරපු එකක්. මෙතුමාට එන්න කියන්නේ නැතුව මේ ඔක්කොම මෙතුමාට රෙජිස්ටර් අරහා මෙතුමාට දුරකථනයක එන්න කිව්වනම් මෙතුමා පහවදා එනවා. නමුත් මෙතුමාට අධිකරණයට කියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙතුමාව කැදෙව්වේ නැහැ. මේක සෙට් කරලා වැඩක්.
ඔකට ගරු කථානායකතුමනි, මෙතනදී ක්‍රීඩා පනතේ 32 වැනි වගන්ති යටතේ ක්‍රීඩා සංගමයක ලියාපදිංචි අත්විටිය හැක.
ශාන්
අත්විටිය හැක 32 යටතේ කාරණා තුනක් තියෙනවා. 32 ආ යටතේ අමාත්‍යංශයේ ලේකම් එම සංගමේ දූෂණ විචමාසාර සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දිය යුතුයි. ඉතින් දැනුම් දීලා තියෙනවා ලිපි හතකින් දූෂණ විචමාසාර සම්බන්ධයෙන්. අමාත්‍යංශයේ ලේකම් 7 වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිනනවා. විගණන කෙටුම්පත් හෙළිවන දූෂණ ආක්‍රමිකතා පිළිබඳ උත්තර දෙන්න කියලා 7 වතාවක් ලිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ උත්තර දෙන්නේ. ඒ උත්තර අපිට පිළිගන්න බෑ. විතරක් නෙමෙයි ඒවා විගණකාධිපති පිළිගන්නෙත් නෑ. ඒවා විගණකාධිපති පිළිගන්නෙත් නෑ. 32 සම්පූර්ණයි. 32 තියෙන්නේ මොකද්ද? සංගමේ නිලධාරීන්ගේ හෝ සමාජිකයන්ගේ දූෂණ විෂමාචාර හෝ අක්‍රමිකතා යමක් සඳහා ප්‍රතිකර්ම යොදන ලෙස අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිඛිත නිවේදනයක් මගින් දැනුම් දෙනු ලැබූ විට එම නිවේදනයේ සඳහන් තිබිය හැකි කාලය තුලදී එසේ ප්‍රතිකර්ම යෙදීමට අපොහසත් වීම හෝ ප්‍රතිකර්ම යෙදීම නොසලකා හැරීම නිසා හෝ 32C 32C1 යටතේ මේගොල්ලෝ වැරදිකාරයෝ. 32C තමයි යටත සංගමේ යුතුකම් හා ඉටුකිරීම පැහැර හැරීම. 32C යටතේ සංගමේ යුතුකම් හා ඉටුකම් පැහැර හැරීම. යුතුකම් ඉටුකම් කියන්නේ මොනවද? 2016 10/27 අතිවිශේෂ ගැසට් පත්‍රයේ තියෙනවා අංක 3 කොටස 7/21/22 යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන්න ඕන. ඒක වළක්වන්න කාටවත් බෑ. 32C සම්පූර්ණයි. සංගමේ යුතුකම්මා කාර්යයන් ඉටු කිරීම පැහැර හැරීම නිසා පනතට අනුව වැඩ කරලා තියෙනවද නැද්ද කියලා කාටද කියන්න පුළුවන්? ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මම සතුටු වෙනවා
නෑ
මම සතුටු වෙනවා KT චිත්‍රසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ පත්කර කමිටුව ක්‍රිකට් සඳහා ව්‍යවස්ථාවක් හැදුවා. මේ ව්‍යවස්ථාව නෙමෙයි ඕන. දැන් ක්‍රීඩා පනතේ තියෙනවා, ක්‍රීඩා පනතේ තියෙනවා ඔලිම්පික් සඳහා පිටුවක්. අපිට පුළුවන් මේ පනත සකස් කරන්න ආකාරයට ඒ වගන්ති ටිකගේ. දැන් මම සතුරු වෙනවා කිව්වේ ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ කේටි චිත්‍රසිරි මැතිතුමාගේ කමිටු වාර්තාවට අනුව කැබිනට් පත් කරපු අනුකමිටුවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි කියලා. ඉතින් මේ එක පියවරක්. ඒ විතරක් නෙමෙයි, ක්‍රීඩාවේ ක්‍රීඩා පනත වෙනස් කරලා තියෙනවා. ක්‍රීඩා නියාමන අධිකාරිය ක්‍රීඩා නියාමනය කිරීම සඳහා ක්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පත් කරන්නත්, ඒ වගේම තමයි ක්‍රීඩාවන්ගේ විෂමාචාර වෙනුවෙන් ලෝකේ හැම රටකින්ම ඉල්ලන්නේ ට්‍රයිබියුනල් එකක්, ස්පෝර්ට්ස් ට්‍රයිබියුනල් එකක් ඇති කරන්නත්, ඒ වගේම ක්‍රීඩා සඳහා වෙන ගිවිසුම් සකස් කළා ක්‍රීඩා ආර්ථිකයක් ඇති කරන්න සුගතදාස ක්‍රීඩා අධිකාරියට ඒ පනතේ බලතල ලබා දෙන්නත්, මෙන්න මේ විදිහට පනත සකස් කළා ඉවරයි. මේ පනත සකස් කළා ඉවරයි. එනිසා මේ පනත මම ඉදිරියේදී මේ කමිටුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් යෝජනා අදහස් තියෙනවා නම් ඒ යෝජනාත් අරගෙන එකතු කරලා කටයුතු කරන්න. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, අපි දන්නවා දැන් ඊයේ දිනේ මම සිදු කළ ප්‍රකාශය සමහරු කියන්න ගත්තා එක එක කාරණා. හැබැයි මං ඒකට වැඩිමනක් වශයෙන් මෙන්න මේ විදිහට එකතු කරනවා. මං නම් සඳහන් කරන්නේ නැහැ. හැබැයි එක නමක් සඳහන් කරනවා. ඔහුට අගතියක් සිදු නොවිය යුතු නිසා මීට කලින් හිටපු අභියාචන අධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා, එතුමා ඒ සේවය බොහොම අවංකව සිද්ධ කළා. අපක්ෂපාතීව සේවය සිදු කරා, විනිවිදභාවයෙන් කටයුතු කරා. නිසා ඒ එතනදී එතුමා කටයුතු කරේ අපරාධ නඩු පමණයි. ඒකයි මට කියන්නේ. නමුත් මේක සමාජ මාධ්‍ය වැරදි විදිහට අරගෙන තිබ්බා. මං එතනදිත් පැහැදිලිවම කිව්වා මේ රටේ අධිකරණ තියෙනවා 187කට වැඩි ප්‍රමාණයක්, 99.99%. මේවා ඉතාම අවංකයි, පාරිශුද්ධයි, විනිවිදයි. හැබැයි කිසිම තැනක අගතියක් වෙන්න, එක තැනක වෙන අකටයුත්තක් නිසා කාටවත් අගතියක් වෙන්න තියන්න එපයි කියන ඉල්ලීම විතරයි මම එතනදී කරේ. එනිසා මම මෙන්න මේ කාරණෙත් මෙතනදී එකතු කරනවා. එසේම ඊයේ දින මා කළ ප්‍රකාශය තීන්දු දීමේදී විසින් නොකළ යුතු අන්දමට කටයුතු කර තිබූ බව මට වසර කීපයකට පෙර සිටම සිදු තිබෙනවා. මම එකක් පමණක් ඒ වෙනුවෙන් ප්‍රකාශ කරන්නම්. අංක 100 ඇලිරක් එල්ලේ නොම්බර 136-200 නඩුවේ කොටසක් මම ප්‍රකාශ කරනවා. Apparently, only reference to the valuation report in the impute order has been interpolated with the handwritten statement supposed to have written and initiated by the judge. This will certainly create a doubt as to integrity of the trial judge. මෙන්න මේක එක කාරණයක්. Integrity of the trial judge. නඩු අංකයේ 100 ඇලිරක් එල්ලේ නම්බර 136-200 එවකට ගරු අභියාචනාධිකරණයේ දුන්න තීන්දුවක් තුල මේ විදියට සඳහන් වෙනවා. ඒ වගේම තමයි මීට පෙර දැන් මේ නඩු තීන්දුව ඒකපාර්ශ්විකව දෙනවා අත්හිටවීමේ වාරණයක් අපිව කැඳවන්නේ නැතුව ක්‍රිකට් සංගමයේ. මම ඒකයි පැහැදිලිව කිව්වේ, එතනද පක්ෂග්‍රාහීත්වයක් තියෙනවා කියලා. මේ වගේම කරාටි එකෙත් ආව නඩුවක්, කරාටි එකෙත් විගණන වාර්තාවක් ඒවා, ඒකෙත් මූල්‍ය වංචාවක්. ඒකෙත් මූල්‍ය වංචාවක්. හැබැයි එතනදී මූල්‍ය වංචාවක් තියෙන නිසා සංගමයේ අත්හිටව සංගමයේ දාපු අතුරු කමිටුව අත්හිටවන්න කියලා ගරු අධිකරණයට ගියත් එහෙම වාරණයක් දීලා නැහැ. එතකොට කරාටි එකේ දූෂණ තිබිලා දරු අධිකරණයට ගියපුවාම නඩු අංකය 468 යල ඉරක් 20යි 23 එතනදී මේ මූල්‍ය වංචාවක් හේතු කරගෙන වාරණය දෙන්නේ නැහැ. ඒ විදියම වරද්දක් තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මූල්‍ය වංචාවක්මයි. හැබැයි මෙතනදී එක්ස් පාටි ඒක පාර්ශ්වීයව අපිට දැනවීමක් ලැබෙන්න කලින් තීන්දුව දීලා ඉවරයි. ඒ නිසා අධිකරණයේ විනිවිදභාවය ආරක්ෂා වෙන්න මේ රටේ අධිකරණ පද්ධතිය ඉතා පිරිසිදුයි. ඒක තර්කයක් නැහැ. ඒක ප්‍රකාශයේ කවුරු මොන මොන විදියට කියන් ගියත් අධිකරණ පද්ධතිය පිරිසිදුයි පිළිතුරුයි. හැබැයි අර කිව්වා වගේ කිරි කෙලේ කලයට එක ගොම බින්දුවක් වැටුනොත් මේ පද්ධතියටම කැලලක් වෙනවා. හොඳම උදාහරණය ඒක තමයි. 225ම හොරු කියන තත්ත්වයට වැටුණා. මේ 225ම හොරු නෙමෙයි. හැබැයි ඒ තත්ත්වය යන්නේ ඒක තමයි උදාහරණය. නීතිඥයෝ මේ රටේ ඉන්නවා ඉතා ගෞරවාන්විතව අවංක වැඩ කරන. හැබැයි ඒ අතර කවුරු හරි කීප දෙනෙක් වැරද්දක් කරොත් ඒ ඔක්කොටම අප්‍රසාදේනෝ. ඒ ඔක්කොටම අප්‍රසාදේනෝ. ඒක නිසා මෙන්න මේ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන කියන එක තමයි විශේෂයෙන් මම මෙතනදී සිහිපත් කරන්නේ. නිසා ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපි දන්නවා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තාම මම පත් කරපු කණ්ඩායම ගැන අද කතා කරා. දැන් මම සතුටු වෙනවා. තවත් කාරණයකට දැන් අපි දම්මන්නේ අතුරු කමිටුවක්. මේ අතුරු කමිටුවේ ඉන්න නඩුකාරවරු 3 දෙනා ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිල ප්‍රකාශයක් කරනවා. අපි කැමති ඒ 3 දෙනා දාලා විමර්ශනය කරන්න. ඉතින් මම දේශපාලන අතපෙවීමක් කළා නැහැ. ICC එක දකින්න එපැයි ඒක. දේශපාලන අතපෙවීමක් කළා තියෙනවා නම් එතුමලා ගන්න නැහනේ. එතුමලා ගන්නේ නැහැ. එතුමලා මේ විනිසුරුවන් 3 දෙනාම මම පත් කරපු විනිසුරුවන් 3 දෙනම යෝජනා කරනවා කමිටුවකට දාන්න කැමති විමර්ශනය කරලා. ඉතින් අර තමන්ගේ මේක තමන් හොයන ලෝකෙ කොහෙවත් සදාචාරයක් නැහැ. හරි තමන්ගේ ප්‍රශ්න තමන් කමිටුවක් පත් කරව අඩු ගානේ විනිසුරුවන්ටත් අගෞරවයක්. ඒකට අපි දෙන්න ඕන ඉඩ. මේ විමර්ශනය කළා පාරිශුද්ධයි නම් මේ විමර්ශනය කළා පාරිශුද්ධයි නම් අපි එතුමලට නැවත ඉඩ දෙමු. වංචා දූෂණ අක්‍රමිකතා සිදු වෙලා නැත්තම් අපිට පුළුවන් මේ විමර්ශනය ඉවර කළා එතුමලට නැවත මේ ගැසට් පත්‍රය ඉවත් කළා බලය දෙන්න ක්‍රියාත්මක වෙන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම මෙතනදී ඉල්ලනවා මේ රටේ ක්‍රිකට් තියෙන තැන කොතනද? දැන් කියනවා මෙච්චර අච්චර ඉතිහාසයේ මෙහෙම පරාජය වුණේ නැහැ. මේකට වග කියන්න ඕන පරිපාලනය. මේකට වග කියන්න ඕන නායකත්වය. මේක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. ඒක නිසා අන්තිම තන්ට අපි වැටුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට අපිට ක්වොලිෆයි වෙන්න ගහන්න වුණා. ක්වොලිෆයි මැචස් ගහන්න වුණා. කවදාවත් මෙහෙම වෙලා නැහැ. දිවංගත ගාමින් දිසානායක මැතිතුමා එදා ආසියානු ක්‍රිකට් සංගමයක් හදලා ICC එකට ගිහිල්ලා අපේ සමාජිකත්වය අරගෙන මුදල් නැති වෙලාවක ගොඩනගපු ක්‍රීඩාව. මම ඇයි අර්ජුන රණතුංග මහත්මයා පත් කළේ? අර්ජුන රණතුංග මහත්මයා පත් කළේ එතුමා තමයි මේකට සුදුස්සා. එකක් මේ ඉන්න අතරින් සුදුස්සා විදියට මම දැක්කේ එතුමා. එතුමාගේ නායකත්වය මොන අර්බුද තිබ්බත් එතුමා 96 හොඳ නායකත්වයක් දුන්නා දිනන්න. එතනින් පස්සේ ගිරාවේ නැහැනේ ලෝක කුසලානයක් ඕවර 50. මේක නෑත්ත කතාව. දැන් තව ටික දවසකින් අවුරුදු 30ක් වෙන්න එනවනේ. එතකොට මම එතනදී කියන්නේ එතුමා මුරලිදරන්ට ප්‍රශ්න වෙනකොට එතුමා පිටියට ගිහිලා නායකත්වය දුන්න හැටි අභියෝග කරපු හැටි විනිසුරුවන්. ඒ වගේම තමයි එතුමා දෙවනි පෙළක් හැදුවා. අන්න ඒක මතක තියාගන්න. දෙදස් දාහතර විස්සයි විස්ස ලෝක කුසලානය ගෙනාවත් අර්ජුන හදපු දෙවනු පෙළහින්ද. මේකම ඇත්ත කතාව කියන්න ඔකො එහම නෙමෙයි කියලා. ඒක නිසා සුදුස්ස ගෙනවා සිදත් වෙත්ත මුනි මහත්මයාට කතා කරා එන්න කියලා. අයියෝ ඕක ගෙනාපුගම් මූ උසාවිය නෝ කිව්වා. එහෙමම කිව්වා. ඒක හින්දා ඔබතුමා මේක ස්ථාවර කරලා දෙන්න අපි ඇවිල්ලා උදව් කරන්නම් කිව්වා. රොෂාන් මහනාම මහත්මයාට කතා කරා. චමින්ද වාස්ත කතා කරා. හෂාන් තිලකරද්දට කතා කරා. අර්ජුන රණතුංග මහත්මයාතර අසංක ගුරුසිංහට කතා කරා. ඊට පස්සේ කුමාර සංගක්කාර මාව ඇවිල්ලා හම්බෙච්ච වෙලාවේ එතුමාට කතා කරා. මේ කවුරුත් ඉන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මල්ලංග තිබ්බා වීඩියෝ එවිඩන්ස් නැහැ. මොකද මං කිව්වා ඊයේ මගේ මාධ්‍ය ලේකමුයි වීඩියෝයි ඔක්කොම ඉස්සුවා කියලා. තේරීම් කමිටුව මොකද්ද කියන්නේ? තේරීම් කමිටුව කියනවා තේරීම් කමිටුව කියනවා අපිට බලපෑම් තියෙනවලු තේරීම් වලට. අපිට තේරීම් වලට බලපෑම් තියෙනවා. ඉතින් මෙහෙම තේරීම් වලට බලපෑම් තියෙනවා නම් ඒකේ වීඩියෝස් තිබ්බනම් ඔක්කොම මං ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් තේරීම් වලට බලපෑම් තිබ්බා අතනින් මෙහෙම කියනවා මෙයා දාන්න කියනවා එයා දාන්න කියනවා අන්තිමේට ඒකේ ප්‍රතිඵලය අපිට පේනවා. ඒ නිසා මම මෙතනදී ඉල්ලන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට මුදල් එන්නේ කාගේවත් බූදලයක් නෙමෙයි. ප්‍රධාන සමාජික 12ක් රටවල් තියෙනවා. මේ සමාජික 12 ක්‍රීඩා කළා මේ වගේ විකාශන අයිති අලවි කරලා ඒ අලවි හරහා එන මුදල් වල කොටස තමයි අපිට එන්නේ. ඒ අලවි කරලා එන මුදල් වල කොටස අපිට එන්නේ. ඒ විතරක් නෙමෙයි. මම අවසන් කරනවා තව විනාඩි දෙකක් දෙන්න. ඒ විතරක් නෙමෙයි. අනුග්‍රහක මුදල් වලින් එන මුදල් ටික තියෙනවා. මේ ටික එකතු කළා. දැන් අද ICC එකට ගිහිල්ලා සෙල්ලම් කරනකොට ගහන්න බෑ 1x බැට් එක ගහගෙන. මොකද හේතුව සූදු කම්පැනි වල අනුග්‍රහකත්වයෙන් යන්න බෑ. හැබැයි මොකද්ද උනේ පහුගිය කාලේ ලෝක කුසලානේ හැර හැම ක්‍රීඩාවකදීම අපේ ටී-ෂර්ට් එක විකුණනවා. ටී-ෂර්ට් එක විකුණන්නේ එක එක අනුග්‍රහකින්. මේ ලංකා විකුණන්නේ එක එක ආයතන. හැබැයි අවාසනාවකට අපේ ටී-ෂර්ට් එක වික්කා සූදුකාරයෙකුට. ඒ තමයි 1x බැට්. 1x බැට්. සා මේ මොකද්ද මේ ඛේද වාචකය? නිසා අපේ රටට එන මුදල් ටික ෆ්‍රැන්චයිස් තරඟාවලි කරන්න ඕන. මේ තරඟාවලි හරියට විනිවිදභාවයෙන් කළා එන මුදල් ටික ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කරන්නත් පුළුවන්. ඒ වගේම මේ එන මුදලෙන් 20%ක් ලබා දෙනවා නම් ක්‍රීඩාර මුදලට භාණ්ඩාගාරයෙන් එන කිසිම ඇමති කෙනෙකුට මුදල් ඕනේ නැහැ. 20%ක් දෙනවා නම් හැම ක්‍රීඩාවක්ම ඉදිරියට ගෙනියන්න පුළුවන්. මේක තමයි යථාර්ථය. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අද නව ව්‍යවස්ථාව ගේන්න මේ යෝජනාවේ තියෙනවා. ඒක බොහොම හොඳයි. ඒ ව්‍යවස්ථාව ගේන්න අපි සියලු දෙනාම පත් කරපු කැබිනට් අනුකමිටුවට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඇමතිවරයා විදිහට මගේ සහයෝගයත් ලබා දෙනවා. ඒ ව්‍යවස්ථාව අපි ඒකමතිකව සම්මත කරමු. මේ 225 එකතු වෙලා ක්‍රීඩාවයි අනාගතය වෙනුවෙන් අපි ඒක සම්මත කරමු. අන්න ඒක සම්මත කරද්දි මම ඒක ඉල්ලීමක් කරනවා. මම ඒක ඉල්ලීමක් අවසාන වශයෙන් කරනවා. පාර්ලිමේන්තුවේ 113ක් ඡන්දෙ දුන්නාම ඇමතිවරයෙකුට ගේන විශ්වාසභංගයකදී ඇමතිවරයා ඉල්ලාස් වෙන්න ඕන. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ 150කින් දෝෂාභියෝගයක් ගෙනහම ජනාධිපතිවරයෙකුට ඔහු වෙනුවෙන් ඔහුව ඉවත් කරන්න ජනමත විචාරණයකට යන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ අද දෙපැත්තම එකතු වෙලා තියෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තම එකතු වෙලා තියෙනවා. මන් දන්නේ නැහැ සමහර පක්ෂ අද මෙතන නැති වුණාම මොකද්ද කියන එක. හැබැයි මේ දෙපැත්තම එකතු වෙලා තියෙනවා. කීප දෙනෙක් හැර මම එකයි කිව්වේ සමහරට 210ක් වෙන්න පුළුවන්. 215ක් වෙන්න පුළුවන්.
ඔව්.
ජාතික ජන බලවේගය ඇවිල්ලා නැහැ මට දකින්න නැහැ මන්ත්‍රීවරු. දැන් ජාතික ජන බලවේගය හැර ඔව් ජනතා විමුක්ති පෙරමුණ හැර අනිත් පක්ෂ ඔක්කොම ඉන්නවා. ජනතා විමුක්ති පෙර හැර ඒගොල්ලෝ මන් දන්නේ නැහැ එතුමාලා මේකට එකඟද මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. මේ රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණට විතරක් ක්‍රිකට් එක හොඳ වුණාද කියන එක මට ප්‍රශ්නේ. මේක තමයි ඇත්ත. ඔව්. ඒ නිසා මම මෙතෙන්දී ඉල්ලන්නේ අවසාන වශයෙන් මෙතෙන්දී ඉල්ලන්නේ 210කට වැඩි ප්‍රමාණයක් අද මෙතන ඉන්නවා සමහරු විදේශගත වෙලා ඇති අත්‍යවශ්‍ය කාරණා සඳහා. ඒ ආරෙන්දි ඉන්නවා වැඩි ප්‍රමාණයක්. ඒ සියලු දෙනා අද ඇවිල්ලා ඉන්නේ ක්‍රිකට් එකට මේ රටේ 2,20,00,000ක මහජන පරමාධිපත්‍ය මේ රැස් වෙලා ඉල්ලන්නේ ඔබ කරුණා කළා ගෞරවාන්විතව ඉල්ලාස් වෙන්න කියන එක. ගෞරවාන්විතව ඉල්ලාස් වෙන්න කියන එක තමයි ඒ කියන්නේ. ඒක මං හිතන්නේ ඒක තමයි සදාචාරය විය යුත්තේ. සදාචාරයේ වියුත්තේ 2,20,00,000ක් නියෝජනය කරන ජනතා පරමාධිපත්‍යයේ මතයට අනුව මේ තියෙන තත්ත්වෙන් ඔබ ඉල්ලාස්වීමයි කියන එක අවසාන වශයෙන් සිහිපත් කරමින් අද දිනේ මේ විවාදයට සහභාගි වෙලා සහය දක්වන්න අපිට හයිය දුන්න විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යතුමා සංවිධායකතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත් කැබිනට් මණ්ඩලයටත් විපක්ෂ නායකතුමා සංවිධායකතුමා ඇතුළු සහභාගී වෙන විපක්ෂයටත් ඒ වගේම මේ කටයුත්ත වෙනුවෙන් ඉක්මනින් අතගහලා වැඩපිළිවෙලක් කරන්න මා පත් කළ කේටි චිත්‍රසිරි කමිටුවේ වාර්තාවත් එක්ක ක්‍රිකට් සඳහා ඒ පනත ගේන්න සහයෝගය දක්වන්න එකඟත්වය පළ කරලා තියෙන ජනාධිපතිතුමාටත් ඒ එකගත්වය ලබා දීම පිළිබඳවත් මගේ ස්තුතිය පුද කරමින් මගේ අදහස් දැක්වීම අහමාර කරනවා. දූෂිත ක්‍රීඩාවෙන් දූෂණය තුරන් කරන්න අපි එකට අත්වල් බැඳගමු. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ විවාදය අතරතුරේදී අධිකරණය විවේචනය කිරීම වැනි කාරණා සිද්ධ වුණා. ඒ ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා. අපේ පාර්ලිමේන්තුවේ මතය නෙමෙයි ඒ මතය. අපි සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන්නට ඕන. යම් යම් ඔව්
අධිකරණය නෙවෙයි අධිකරණ තීන්දුව.
හරි.
අධිකරණ තීන්දුවක් පාර්ලිමේන්තුවේ ඇතුළත් පුළුවන් එළියත් පුළුවන්.
අධිකරණ ක්‍රියාකලාප.
අපි අධිකරණයේ නියෝජනය කෙරෙන අධිකරණ තීන්දුව.
අධිකරණ ක්‍රියාකලාප.
ඔබතුමා මේක පටලවන්න එපා ඔතේ.
හරි. බොහොම ස්තුතියි. එතුමා කිව් විදිහට අධිකරණ ක්‍රියාකලාපයේ යම් යම් තැන් විවේචනයට ලක් වුණා. ඒ ගැන අපි කනගාටු ප්‍රකාශ කරනවා. සභාවක් වශයෙන් අපි සියලු දෙනාම රටේ අධිකරණයට ඒ ගෞරවය අපි ස්වාධීන අධිකරණයට ලබා දිය යුතුයි. ඒ නිසා ඒ කනගාටුව නැවතත් ප්‍රකාශ කරමින් අංක 5 දරණ ඒකමතික යෝජනාව අද සභාව සම්මත කරනවද? සම්මතද? ඒකමතිකද? ඒකමතිකද?
අපි දැන් මේ විපක්ෂෙන් ගෙනාවා අපි ස්ථිර කරා. ඒ මොකද්ද? JVP එක විතරයි එළලච්ච. අපි සම්මතයි. අපි ඔක්කොම සම්මතයි. අපි යනවා. සම්මතයි. අපි ගියා ගන්න. අපි ඔක්කොම සම්මතයි.
සභාව එකඟද? සභානායකතුමා, ඔබතුමා සභාව එකඟද? මේ සියලු දෙනාම එක පැත්තයි. ඉන්න සභාව එකඟද කියන්නේ? ඡන්දයක් පාත් වුණාට සභාව එකඟද? දැන් ඒකමතිකව සම්මත කරුවා. සියලු දෙනාම සම්මත කරුවා. නේද? සියලු දෙනාම සම්මත කරා. සභානායකතුමා සභාවේ එකඟද? ඔබතුමා කියන්නේ.
ගරු කථානායකතුමනි, මේ යෝජනාව විපක්ෂයෙන් ඉදිරිපත් කරා. ආණ්ඩුවෙන් ඒක ස්ථීර කරා. මේ යෝජනාව සම්මතයි. මේ යෝජනාවට අපි සියලු දෙනාම එකගයි. විපක්ෂය විරුද්ධ නම් අපි දන්නේ නැහැ. විපක්ෂය විරුද්ධ නම් අපරාධ මේක ගෙනාවේ.
සභාව එකගයි. සියලු දෙනාම එකගයි. සභාවිකයි යෝජනාව සම්මතයි යෝජනාව සම්මතයි යෝජනාව සම්මතයි සියලුම යෝජනා සම්මතයි සභාවේ වැඩ කටයුතු හෙට දින උදෑසන 9:30 වෙනතුරු කාලතබන ලැබේ.